අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
අයිබෝවන් ආදරණීය දුවේ පුතේ ඔබ දැන් සම්බන්ධ වී සිටින්නේ රුහුණු ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහන සමගයි. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුග්‍රහය ඇතිව 10 ශ්‍රේණියේ කෘෂි හා ආහාර තාක්ෂණ විෂය පිළිබඳ සාකච්ඡා කිරීමට ඔබ හා එකතු වන මාර කරගොඩ උයන්ගොඩ මහාවිද්‍යාලයේ කෘෂි විද්‍යා ආචාර්ය M.W. ජයතිස්ස.
මම මාර කෝංගල මධ්‍ය මහාවිද්‍යාලයේ කෘෂි විද්‍යා ආචාර්යනේ U.S. නාරංගොඩ.
කෘෂි හා ආහාර තාක්ෂණ විෂයේ පළමු නිපුණතාව වන්නේ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට කෘෂිකර්මාන්තයේ දායකත්වය විමසා බලයි යන්නයි. අද දින සාකච්ඡා කරන්නේ ආදරණීය දුවේ පුතේ පළමු වන පාඩම ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ විකාශනය පිළිබඳවයි. දුවේ පුතේ මේ මාතෘකාවට අදාළ පැවරුම් අංක 1 රුහුණු ගුරු ගෙදර මාසික සංගරාවේ අප්‍රේල් පළමු කලාපයේ සඳහන්ව තිබෙනවා. පාඩමට හොඳින් සවන් දීලා ඊට පස්සේ පැවරුමට හොඳින් පිළිතුරු ලියන්න මේ දුවල පුතාලා මතක තියාගන්න ඕන.
ආදරණීය දුවේ පුතේ, ඔයාලා දැනටමත් දන්නවා අපේ රට කෘෂිකාර්මික රටක්. ඔයාලට පේනවා අපේ රටේ හැම තැනම වගේ පෝග වගා කරලා තියෙනවා. දේශගුණයත් ඉතා යහපත් මට්ටමක පවතිනවා. අතීතයේ මෙන්ම වර්තමානයේත් ශ්‍රී ලංකාව දියුණු කෘෂිකර්මාන්තයක් පවතිනවා. ඔබ අපේ රටේ සංචාරය කරන විට මේ පිළිබඳ ඕන තරම් තොරතුරු එක්රැස් කරගන්න පුළුවන්. ඍජුව හෝ වක්‍රව අපේ රටේ බොහෝ පිරිසක් කෘෂිකර්මාන්තයේ නියැලී සිටිනවා. ඍජුව හෝ වක්‍රව කියන්නේ පුතේ, යම් පිරිසක් කෙලින්ම ගොවිතැන හා සම්බන්ධ වෙනවා. තවත් බොහෝ පිරිසක් ගොවිතැනට වක්‍රව, ඒ කියන්නේ කෙලින්ම ගොවිතැනට නෙවෙයි වෙනත් මාර්ග ඔස්සේ ගොවිතැනට සම්බන්ධ වෙනවා. අතීතයේ පරාක්‍රමබාහු රජු සමයේ ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිතව පැවතුණා. ඒ යුගයේදී අපේ රට හැඳින්වුවේ පුතේ පෙරදිග ධාන්‍යාගාරය කියලයි. අතීතයේදී මෙන්ම අදටත් ශ්‍රී ලංකාව සහලින් එළවලු ආදියෙන් ස්වයංපෝෂිතව පවතිනවා. මුලින්ම අපි බලමු කෘෂි කර්මාන්තය ලෙස හඳුන්වන්නේ මොකක්ද කියලා.
ආදරණීය දුවේ පුතේ, කෘෂි කර්මාන්තය කියලා කියන්නේ මෙන්න මේ වගේ විග්‍රහයක් තියෙන අර්ථ දැක්වීමක්. කෘෂි කර්මාන්තය යනු මිනිසාගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ස්වභාවික සම්පත් කාර්යක්ෂමව භාවිතා කරමින් භෝග වගා කිරීම, ගොවිපල සතුන් පාලනය හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසීමේ විද්‍යාවයි. මේ කෘෂිකර්ම ක්ෂේත්‍රය බහුකාර්ය ක්‍රියාවලියක් ලෙස ක්‍රමයෙන් දියුණු හේන් කෘෂිකර්මාන්තය ලෙසද හඳුන්වනු ලබනවා. දුවේ පුතේ, දැන් අපි බලමු ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ ආරම්භය සිදු වුණේ කොහොමද කියලා. මුලින්ම තැනින් තැනට සංක්‍රමණය වෙමින් ආහාර සොයා යමින් ජීවත් වූ මිනිසා පසුකාලීනව ජලය ආශ්‍රිතව වාසස්ථාන තනාගෙන ජීවත් වීමට පටන් ගත්තා. මෙහිදී මුලින්ම ආහාර සොයාගත්තේ කැලේ සතුන් පසුපස හඹා ගොස් දඩයම් කරගෙනයි. ද්වේපුතේ ඒකට අපි කියන්නේ දඩයම් යුගය කියලා. පසුව සතුන් පසුපස හඹා යාම වෙනුවට උන් හීලෑ කරමින් ඇති කරලා ආහාර සඳහා යොදාගත්තා. මේක පුතේ එඬේර යුගයයි. මේ අවස්ථා දෙකම පසු කර කාලයත් සමග ජලාස හා ගංගා අසබඩ ස්ථීර වාසස්ථාන තනාගෙන එම ස්ථානවල සතුන්ද ඇති කරමින් භෝග වගාවේ යෙදමින් ජීවත් වුණා. ඔන්න ඔය විදියට තමයි ද්වේපුතේ ගොවි යුගය ආරම්භ වුණේ.
දැන් අපි සාකච්ඡා කරන්නේ යන්නේ අතීතයේදී කෘෂිකර්මාන්තය ශ්‍රී ලංකාවේ පැවති බවට හමුවන සාක්ෂි මොනවද කියලා. හොඳයි, මගේ දුවල පුතාලා කියන්නකෝ බලන්න, ඔයාලා දන්න සාක්ෂි මොනවද කියලා.
විජේ රජ පැමිණෙන විට කුවේණිය කපුගටිමින් සිටීම.
ඇයි ටීචර්, රජරට ප්‍රදේශයේ වැව්බැඳි රාජ්‍ය ලෙස හැඳින්වීම.
කුඹුරු ලක්ෂ්‍යයක් තිබුණ නිසානේ දව්ව ප්‍රදේශයේ වෙල්ලස්ස ලෙස හඳුන්වන්නේ.
හරියටම හරිද වේ පුතේ? ඒ විතරක් නෙමේ, වැව් අමුණු ඇලවේලිය ඇතුළු සංකීර්ණ වායු පද්ධතිය, පැවති කෙත්වතු, හයි ආශ්‍රිත පවතින නටබුන් ඉතිරි වෙලා තියෙනවනේ පුතේ. ඒවෙන් අපට අතීතයේ ශ්‍රී ලංකාව කෘෂිකර්මාන්තයෙන් ඉතාමත්ම දියුණු මට්ටමක හිටිය කියලා කියන්න පුළුවන්. ඒ විතරක් නෙමේ පුතේ, අනුරාධපුර පොළොන්නරු රාජධානි නරඹන්න යනකොට ඔයාලට මේ වගේ සාක්ෂි ඕන තරම් හම්බ වෙනවා. රොබර්ට් නොක්ස් ගැන අහලා තියෙනවද? රොබර්ට් නොක්ස් කියන ඉංග්‍රීසි ජාතිකය විසින් රචිත එදා හෙළදිව කෘතියේ මඩ සෝදාගත් කළ ගොවියා රජකමටත් සුදුසුයි කියලා ප්‍රකාශ කරලා තියෙනවා. තව තියෙනවා පුතේ, පණ්ඩුකාභය කුමරුට ඔහුගේ බිසව, ඒ කියන්නේ ස්වර්ණපාලී කුමරිය. ස්වර්ණපාලී කුමරිය හමුවන්නේ කෙතක වැඩ කරමින් සිටි ඇගේ පියාට ඇඹුල ගෙන යමින් සිටියේදී. එවකට ඇගේ පියා ප්‍රාදේශීය රාජ්‍ය පාලකයෙක් විදියට තමයි කටයුතු කරේ. මේනොත් පේනවනේ පුතේ, අතීතේ පාලකයන් පවා කෘෂිකර්මාන්තයේ නියැලුණු බව. ඉතින් මෙන්න මේ කරුණු ඔයාලා කිව්ව සාක්ෂි වලට ඔයාලට තවත් එකතු කරගන්න පුළුවන්.
ඉතින් පුතේ, අතීතයේදී ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයන් ස්වයංපෝෂිත බව ළඟා කරගන්න දායක වූ ප්‍රධාන අංශ තුනක් පිළිබඳව අපි අහලා තියෙනවා. ඒ ප්‍රධාන අංශ තුන තමයි රාජ්‍ය අනුග්‍රහය, වාරි තාක්ෂණය, ගොවිතැන හා බැඳුණු සංස්කෘතිය. අපි බලමු දුවේ පුතේ, මෙම ප්‍රධාන අංශ තුන එකින් එක කොහොමද ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ ස්වයංපෝෂිත බව ළඟා කර ගැනීමට දායක වුණේ කියලා. මුලින්ම අපි බලමු රාජ්‍ය අනුග්‍රහය දායක වුණේ කොහොමද කියලා. අතීතයේදී අපේ රට පාලනය කළ රජදරුවන්ගේ ප්‍රධාන වගකීම් වලින් එකක් වුණේ කෘෂිකර්මාන්තය නගා සිටුවීමයි. ඒ සඳහා රජවරු සක්‍රීයව දායක වෙමින් කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ලබා දුන්නා. උදාහරණ විදිහට ගත්තොත් මහා පරාක්‍රමබාහු රජුගේ කියමනක් තමයි, අහසින් වැටෙන එක දිය බිඳුවක් හෝ මිනිසාගේ ප්‍රයෝජනයට නොගෙන මහමුදට ගලා යාමට ඉඩ නොතැබිය යුතුය යන ශ්‍රේෂ්ඨ කියමන. ඒ වගේම දරුවනි, මහසෙන් රජතුමා මින්නේරිය වැව කර වූ නිසා මින්නේරි දෙවියන් ලෙස ජනතාවගෙන් අදත් පිදුම් ලැබීම කදිම උදාහරණයක්. යටිතල පහසුකම් මොනවද කියලා හොයලා හොයලා බලනකොට ආදුනීය දුවේ පුතේ අපට මතකයට එන්නේ වාරි තාක්ෂණය පිළිබඳව. වාරි තාක්ෂණයේ දිනු කිරීම සඳහා වාරි කර්මාන්තයේ දිනු කිරීම පෙර රජදරුවන්ගේ විශාල වගකීමක් වුණා. මේ දුවල පුතාලා අහලා තියෙනවා පෙර රජදරුවන් විසින් ඉදිකරන ලද මහා වැව්. හොඳයි, මේ දුවල පුතාලා කියන්න බලන්න ඒවට උදාහරණ මොනවද කියලා.
පණ්ඩුකාභය රජුරෝ තමයි නේද අභේවව සෑදුවේ?
හරියටම හරි පුතේ.
ධාතුසේන රජු කලාවැව,
පරාක්‍රමබාහු රජතුමා පරාක්‍රම සමුද්‍රය,
සතිසාවැව ඉදිකලේ දේවානන් පියතිස්ස රජුරෝ විසින් නේද?
හරියටම හරි. ඔය දුවල පුතාලා කිව්ව කරුණු ගොඩාක් නිවැරදි තොරතුරු. පණ්ඩුකාභය රජතුමා ගැන එක පුතෙක් කිව්වනේ, පණ්ඩුකාභය රජතුමා විසින් හදපු වැව අභය වැව හෙවත් බසවක්කුලම වැව. බසවක්කුලම වැව තමයි රාජ්‍ය අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකාවේ සෑදු පළමු වැව. මේ දුවල පුතාලා සඳහන් කළානේ ධාතුසේන රජතුමා ගැන. එතුමා විසින් ඉදිකළ ඉතාම ප්‍රසිද්ධ වැවක් තමයි කලා වැව. කලා වැවේ සිට තිසා වැවට ජලය ගෙනීම සඳහා මේ දරුව අහලා තියෙනවා ජයගඟ හෙවත් යෝදෑල ඉදිකළ බව. කලා වැවේ සිට තිසා වැවට ජලය ගෙන යන ජයගඟ හෙවත් යෝදෑල වාරි කර්මාන්ත ඉතිහාසයේ අතිශයින්ම වැදගත් සංදිස්ථානයක් බව මේ දුවල පුතාලා හොඳින්ම දන්න කරුණක්. මේ ඇලේ සම්පූර්ණ දිග සැතපුම් 54ක්, ඒ කියන්නේ ආසන්න වශයෙන් කිලෝමීටර් 80ක් පමණ වෙනවා. ද්වීපතේ මේ ඉදිකරන ලද යෝධ ඇලහෙවත් ජයගඟේ වාරි තාක්ෂණය ඉතාම සුවිශේෂ බව සොයාගෙන තිබෙනවා. මෙහි පළමු සැතපුම් 17 තුළ දිය බැස්ම සැතපුමකට අඟල් 6ක් බව ඉතාම හොඳින් තහවුරු වී තිබෙනවා. මේ තුලින් පෙනී යන විශේෂ ලක්ෂණයක් තමයි ද්වීපතේ අතීත ශ්‍රී ලංකාවේ භූමි මැනීම පිළිබඳ කෙතරම් සූක්ෂ්ම ක්‍රමවේදයක් අපේ මුතුන් මිත්තන් විසින් යොදා ගත්තාද කියන එක. ඒ වගේම දුවේ පුතේ මේ පිළිබඳ තොරතුරු ඕගොල්ලන්ට තව දුරටත් සොයලා බලලා තොරතුරු රැස් කරගන්න පුළුවන්. ඒ තොරතුරු අනුසාරයෙන් පැවරුම කරන විට ඒ තොරතුරුත් යොදා ගන්න පුළුවන්. හොඳයි, අපි බලමු රාජ්‍ය අනුග්‍රහය ලැබුණු තවත් ආකාර මොනවද කියලා. ආදරණීය දුවේ පුතේ, වාරි කර්මාන්තය සඳහා අවශ්‍ය පිරිවැය රාජ්‍ය භාණ්ඩාගාරයෙන් සම්පූර්ණයෙන්ම ලබා දීම සිදු කළා. ඒ විතරක් නෙවෙයි, කෘෂි කර්මාන්තය ගරු කටයුතු රැකියාවක් ලෙස සැලකමින් රජවරුද කෘෂි කර්මාන්තයේ නියැළුණා. අපි බලමු මේවට උදාහරණ මොනවද කියලා. දුටුගැමුණු රජතුමා රෝහණ ප්‍රදේශයේ කෘෂි ව්‍යවසායක් ආරම්භ කරලා තිබෙනවා. මේක ඉතාම හොඳ උදාහරණයක්. ඒ වගේම සද්ධාතිස්ස රජතුමා දිගාමඬුල්ලේ ගොවිතැන් කිරීමත් තවත් හොඳ උදාහරණයක්. ඒ විතරක් නෙවෙයි, කෘෂි කර්මාන්තයේ සඳහා ඉතාම වැදගත් වැව් අමුණු ඇලවේලි ආරක්ෂා කර ගැනීම සඳහා රජය මගින් විවිධ නීති පනවා තිබීමත් රාජ්‍ය අනුග්‍රහය වාරිතාක්ෂණය සඳහා ලැබුණු බවට කදිම නිදසුන්.
ඊළඟට අපි බලමු ඊළඟ කරුණ. අතීත වාරිතාක්ෂණය ස්වයං පෝෂිත කෘෂි ආර්ථික රටාව කෙරෙහි බලපෑවේ කොහොමද කියලා. දූල පුතාලට ජයතිස්ස සර් වාරිතාක්ෂණය ගැන කදිම උදාහරණයක් ප්‍රකාශ කරා. යෝධ ඇල ගැන. ඒක පුතේ අපේ වාරිතාක්ෂණයේ ඉතාමත්ම ඉහලින් පිළිඹු වන යෝධ අවස්ථාව. ඉතින් දුවේ පුතේ, පුතාල දන්නවද වාරිතාක්ෂණය අපේ රටේ ඉතාම ඉහළ තැනක තිබුණා. ඇයි අපි වැව් හැදුවේ? වැසි ජලය රැස් කර ගොවිතැනේදී ප්‍රයෝජනයට ගැනීමට තමයි වැව් තැනුවේ. අතීතයේදී වැව තනන විට දියුණුම දියුණු තාක්ෂණික ක්‍රමයක් උපයෝගී කරගත්ත මේ අපේ අතීත පැරැන්න. දුවේ පුතේ, ඔයාලගේ 10 ශ්‍රේණියේ පෙළපොත තියෙනවනේ, හරව ගන්නකො පෙළපොත. පෙළපොතේ 3 පිටුව. 3 පිටුවේ තියෙනවා 1x1 රූප සටහන. මගේ හොඳ දරුවෝ වගේ බලන්න පුතේ, ඔය 1x1 රූප සටහන දිහා. වැවක ප්‍රධාන අංග දරුවන්ට බලා ගන්න පුළුවන් හරි අපූර්වට. ඒ රූපේ ඇති ප්‍රධාන අංග මොනවද කියලා කියන්න බලන්න දැන්.
වැව් බැම්ම.
ඇයි ටීචර් සොරව්ව?
අලපනාව.
දියකට පහන, පිටවාන.
බොහොම හොඳයි. මගේ දරුවෝ හුඟක් දේවල් දන්නවනේ. ඉස්සෙල්ලම අපි බලමු මේ වැව් බැම්මෙන් කෙරෙන කාර්ය කුමක්ද කියලා. ගංගාව හරස් කරලා ජලය රඳවා තබා ගැනීම තමයි වැව් බැම්මේ කාර්ය වෙන්නේ. සාදාගත් වැවෙන් ජලය ඇල මාර්ගවලට යැවීම පාලනය කරන්නේ පුතේ සොරව්වෙන්. සොරව්වෙන් ජලය පිට වෙද්දී, ඒ කියන්නේ වැවේ තියෙන ජලය ඔන්න දැන් සොරව්වෙන් පිට වෙද්දී, එම ජලය මගින් වැව් බැම්මට ඇතිවෙන පීඩනය. මොකට ඇතිවෙන පීඩනයද? වැව් බැම්මට ඇතිවෙන පීඩනය පාලනය කිරීමට බිසෝ කොටුව ඉදි කරලා තියෙනවා. වැවේ අතිරික්ත ජලය පිට කිරීමට තමයි පුතේ පිටවාන යොදාගන්නේ. ඉතින් පුතේ, සොරව්ව ආසන්නයේ වැව් බැම්ම වටේට වැවේ ඉවුර ආරක්ෂා කිරීමට ගල් අතුරා සාදා තිබෙන කොටසට කියන්නේ අපි රළ පනාව කියලා. පුතේ, වැවේ ජල මට්ටමේ උස බලා ගන්න පාවිච්චි කරන්නේ අර පුතාල කියපු දිය කැට පහන. වැවට ඉහළින් ශාක වවා ඇති වනාන්තර සහිත ප්‍රදේශයක් තියෙනවා. මේක තමයි පුතේ වැවේ පෝෂක ප්‍රදේශය වෙන්නේ. එය, ඒ කියන්නේ මේ වනාන්තර සහිත ප්‍රදේශය වැව ජලයෙන් පෝෂණය කරන්න උපකාරී වෙනවා. මේ වාරිතාක්ෂණයේ ඉතාම සුවිශේෂී සැලැස්මක් තමයි එල්ලංගා පද්ධතිය.
මොකද්ද ටීචර් එල්ලංගා පද්ධතිය කියන්නේ?
හා හා හා, අපි දැන් බලමු එල්ලංගා පද්ධතියක් කියන්නේ මොකද්ද කියලා. එල්ලංගා පද්ධතියක් කියලා කියන්නේ පුතේ රජරට වැව් පද්ධතිය. ස්වභාවිකවම පෝෂක ප්‍රදේශ සහිත එකිනෙකට සම්බන්ධ ජලාශ සමූහයක් ලෙස විද්‍යාත්මකව නිර්මාණය කරලා තියෙනවා. එහි එක් වැවක්, මේ එල්ලංගා පද්ධතියේ එක වැවක් පෝෂණය වන ප්‍රදේශය. ඊ වැවෙන් ජලය ලැබිලා පෝෂණය වෙන පහළ ප්‍රදේශය ඊළඟ වැවේ පෝෂක ප්‍රදේශය ලෙස පවත්වාගෙන යනවා. මෙන්න මේක තමයි පුතේ එල්ලංගා පද්ධතිය කියන්නේ.
දැන් අපි බලමු ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු නිසා ඇති වූ ස්වයංපෝෂිත ආර්ථික රටාව හා සමගාමීව බැඳුණු සංස්කෘතික වටපිටාව කෙසේද කියලා දුලපුතාලා අහලා තියෙනවා. අනාදිමත් කාලයක සිට පැවතෙන ඒ ඓතිහාසික සංස්කෘතික බැඳීම් බොහෝ විට අපේ කෘෂිකර්මාන්තය හා බැඳුණු සිරිත් විරිත් අනුව සැකසිලා තිබෙනවයි කියලා. ආදරණීය දුවේ පුතේ, මේකට කදිම උදාහරණයක් මට කියන්නට පුළුවන්. බලන්නකො, දුවල පුතාලා අහලා ඇති, වැවයි ගාගැබයි ගමයි පන්සලයි කියන සංකල්පය. වැවක් හැදුණු තැන තමයි දාගැබක් ඉතුරුනේ. ඒ දෙකම පන්සලකුත් තියෙනවා. පන්සල පෝෂණය කිරීම සඳහා ගමකුත් සකස් වෙනවා. එහෙනම් අපේ සංස්කෘතික වටපිටාව ගොඩනැගුණේ පුතේ කෘෂිකර්මාන්තයත් එක්ක එකට බැඳිලා. ඒ විතරක් නෙවෙයි, අදත් මහත් හරසරින් පවත්වන උත්සවයක් තමයි අලුත් සහල් මංගල්‍යය. ඒ කියන්නේ කන්නේ වී අස්වැන්නෙන් පළමු කොටස එක්කර බුදුන් උදෙසා පූජා කිරීම. මීට අමතරව කෘෂිකර්මාන්තය හා බැඳුණු විවිධ සංස්කෘතික පුද පූජා, විශ්වාස, ඇදහිලි ඕනෑ තරම් තියෙන බව මේ දුවල පුතාල දන්න. ඒ විතරක් නෙවෙයි, එකමුතුකම හා බැඳුණු කෘෂිකාර්මික කටයුතුත් අපට සඳහන් කරන්න පුළුවන්. ඒකට කදිම උදාහරණයක් තමයි අත්තම් ක්‍රමය. වාරි කර්මාන්තයේ පැවැත්මට පනවා තිබූ නීති රීති හා බැඳුණු විනයගරුක සමාජයක් දක්වන්නට පුළුවන්. ගෘහ නිර්මාණ, මූර්ති ශිල්ප, සාහිත්‍ය, අක්ෂරමාලාව, භාෂාව වැනි දේවල් මගිනුත් හෙළ කෘෂිකාර්මික සංස්කෘතිය පෝෂණය කළ බව මේ දුවල පුතාලා හොඳින්ම දන්න. හොඳයි, ආදරණීය දුවේ පුතේ, මෙතකින් පළමු පාඩම නිමාවටපත් වෙනවා. පළමු පාඩම සාර්ථක කර ගැනීම සඳහා සහාය ලබා දුන් දරු දැරියන් වන්නේ මාර කරගොඩ උයන්ගොඩ මහාවිද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන
මම GHA ඉමාෂා නිත්මිනි.
මම W ශාන් සංදීප.
මම චමෝත් පියුම්සර.
ඊළඟ දවසේ අපේ පාඩම විදේශීය ආක්‍රමණ මගින් දේශීය කෘෂිකර්මාන්තයට සිදු වූ බලපෑම. එදින පාඩමට සවන් දෙන්න එන ඔබ පෙළ පොතේ ඊට අදාළ කොටස හොඳින් කියවලා ඉන්න මතක තබා ගන්න. දැන් ඔබට මේ පළමු පාඩම සඳහා ලැබුණු පැවරුම කරන්න ඉතාම හොඳින් හැකි වේවි. ආදරණීය දුවේ පුතේ, තවත් මෙවැනිම අධ්‍යාපනික වැඩසටහනකින් හමු වීමේ බලාපොරොත්තු ඇතිව අදට සමුගන්න. දුවල පුතාලා සීලු දෙනාටම ආයුබෝවන්.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.